ඇත්තටම මේ කලින් සැරේ ඉතම මොනවා කිව්වද කියලා මතකවත් නැහැ. ආවද කියලාත් මතක නැහැ. සායින්හන්සේ තමයි මතක් කළේ මේ පෙබරවාරි වල ආවයි කියලා. මම හිතේ ගිය අවුරුද්දේ ආවේ ඉතර වෙන්නේ නැති කියලා. ඉතින් මේ සායින්හන්සේ මතක් කළා වගේ මේ දේශනාවක් කරන්න නෙමෙයි ප්‍රශ්න තියෙන ඒවා අපි සාකච්ඡා කරලා කතා කරලා දහම කියන්නේ මොකද්ද? නිවන් මාර්ගය කියන්නේ මොකද්ද? දැන් බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරමු. මේ හැම කෙනෙක්ම දහම හොයන අය නෙමෙයි. නැත්තම් මේ වගේ තැනකට රැස් වෙන්නෙත් නෑනේ. දැන් මොනවා හරි දැනට ගැටලු තියනවද මොනවා හරි? මාර්ගය පිළිබඳව මොනවා හරි ටිකක් කියලා කතා කරමුද?
සයිත්‍රාතේ කට්ටියව පස්සේ ඊට පස්සේ වාඩි වෙනවා
සයිත්‍රා. මේ හරියට ඔක් දෙන්න පුළුවන්.
මේ හරියට දෙන්න පිළිවිසක් කියන්නේ. කවුද කැමති කියන්නේ? දැන් බලමු මහත්තයා. මම නැවතත් ඉතාම කරුණාවෙන් මේ ඉල්ලා සිටින්නේ ප්‍රශ්න තියෙනද අහන්නේ. එහෙම ඉන්නේ පමණ එක්කෙනෙක් ඒ අහන ප්‍රශ්නේ ඇනිත් හැමෝටම වැදගත් වෙන. ඒක නිසා පුළුවන් තරම් මේ ප්‍රශ්න අහන්න ධර්ම සාකච්ඡා කරන තරමට තමයි ධර්ම ඉවර වෙන්නේ. ඒ වටිනා.
අපි ලෝකෝත්තර දර්ශනේ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරනවා. ලෝකෙට අයිති දේවල් අපි ගොඩක් වෙලාවට දන්නවා. ඒ කියන්නේ බුදු කෙනෙක් දැන් දේශනා කරද්දි පෙන්නනවානේ මේක පෙර නොයසු විරු දහම නේද? ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදිම පෙන්නනවා මේ මීට කලින් මිනිස්සේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරේ කිසියම්ම කෙනෙක් දැනගෙන හිටියේ නෑ මේක. එහෙම දහමක් තමයි අවබෝධ වුණේ. ඒ කාලෙත් මේ භාවනා කරලා හැම උත්සාහ කරන ලොකු පිරිසක් හිටියා. ඒනට ඒ කාටවත් හම්බ නොවුන පැත්තක් තමයි බුදු කෙනෙක් අවබෝධ කරලා දේශනා කරන්නේ. ඒක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන පෙර නොයසු විරු දහමක්. එතකොට දැන් ඒ අවබෝධ කරලා දැන් මෙහෙම හිතන්න, දැන් බුදු කෙනෙක් ඇවිල්ලා අවබෝධ කරලා කියා දෙද්දී කියා දෙන්න වෙන්නේ අනිත් අය කතා කරන භාෂාවෙන්නේ, අපි නේද අපිට තේරෙන භාෂාවෙන්නේ කතා කරන්නේ. එතකොට ඔන්න දැන් අපි හිතමු සිංහලෙන් කිව්වයි කියලා කියනකොට දැන් මොකක් හරි කිව්වහම ඒ භාෂාවේ අපිට තියෙනවනේ අර්ථයක් මොනවා හරි වචනවලට, ඒ අර්ථය තමයි අපිට ඉස්සෙල්ලම කියන්නේ අපි දන්න තේරුම. හැබැයි බුදු කෙනෙක් මේ භාෂාවෙන්ම කියා දෙන්න හදන්නේ මෙච්චර කල් ලෝකයා නොදන්න දේ. ලෝකෙන් එතර වෙන පැත්ත. ඒක පෙන්නනවා මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා කියලා තියෙනවා. ලෝකෝත්තර ධර්මයේදී මේ ලෝකේට අයිති විදිහට අපි දැනගෙන හිටියේ ඒවා බොරු වෙනවා. ඒ ලෝකෙන් එතර වෙන පැත්ත. ලෝකෙන් එතර වෙන දර්ශනේ එකෙදී එන්නෝන මේ සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවනේ නේද? දැන් මාර්ගේ පටන් ගන්න ආරෂ්ඨාංගික මාර්ග පටන් ගන්න සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨියේ තියෙනවා ලෝකෙට අයිති සම්මා දිට්ඨියකුත් තියෙනවා, ලෝකෙන් එතර වෙන සම්මා දිට්ඨියකුත් තියෙනවා. ලෝකෙට අයිති සම්මාදිට්ඨිය තමයි මේ සසරේ යන කෙනා යන ගමන යහපත් කරගන්න නම් මොකද කරන්න ඕන? අපි සාමාන්‍යයෙන් කම්මස්සගත සම්මාදිට්ඨි කර්මඵල ගැන දැනගන්න ඕන. ඒකෙන් නුවණක් එනවා. හොඳ දේවල් කළොත් හොඳ විපාක එනවා, නරක දේවල් කළොත් නරක විපාක නේද? දැන් දිව්‍ය ලෝකේ යන හැටි අපාය යන හැටි ඒ කවුද? සසර යන සත්‍යය. හරි නැවත ඉපදුනොත් කොහෙද උපදින්නේ? එහෙම නැත්නම් මේ ජීවිතේ හරි හොඳ විපාක ලැබෙන්නේ අපි හොඳ දේවල් කරපු හින්දා. නරක විපාක ලැබෙන්නේ නරක දේවල් වලට. ඔය ටික සාමාන්‍යයෙන් එදා කාලේ ඔය Hindu ආගමේ වගේ දැනගෙන හිටියා. කර්මඵල ගැන. නේද? එතකොට බුදුහාමුදුරුවෝ ඒක තවදුරටත් ඒක විස්තර කළා හොඳටම පැහැදිලි. කර්ම විපාක දෙන්නේ. හැබැයි කාටද? සසර යන සත්වයාට. එහෙනම්කට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔබ කියා දෙන්න නෙමෙයි. සසරේ යන හැටි කියා දෙන්නද? සසරෙන් එතර වෙන හැටි කියා දෙන්න. සසරෙන් ගමන නවත්තන්න නැත්නම් එතර වෙන්න. ඒ කොහෙවත් උපදින්නේ නැති වෙන්න නේද? උපදින්නේ නැහැ. 31 තලයක් තියෙනවනේ. සතර අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක වගේ ඔය කොහෙවත් නූපදින පැත්තක් තියෙනවා. ඇයි ඒ ඉපදීම නවත්තන්නේ? ඉපදුනොත් දුක. ඒ කියන්නේ සසර මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ බුදු කෙනෙක්. මේ පුළුවන් තරම් ඉක්මනට මේකෙන් ගැලවෙන්න. ඔව් ගැලවෙන මේ මාර්ගයේදී මාර්ගඵල රහත් වෙනකම්. මේ රහත් වුණොත් තමයි ඒ දුක සම්පූර්ණයෙන් අයින් වුණා කියන්නේ නිරෝධය. දුක්ඛ නිරෝධය. ඒකට වැටෙන්න, ඒ මාර්ගයට වැටෙන්න නම් දැන් අර කම්මස්සකතා සම්මාදිට්ඨිය මදි. කර්මඵල ගැන අවබෝධි මදි. එතනින් එහාට ගිය අනිත් සම්මාදිට්ඨිය තමයි අපි ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒක චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් එන දැක්මක්. සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය. එතකොට ඒකෙදි පෙන්නනවා ඥාන හතරක් එන්න ඕන. මොනවාද ඥාන හතර?
දුක්ඛේ ඥාන,
දුක්ඛේ ඥාන,
සමුදය
ඥාන,
නිරෝධේ ඥාන,
නිරෝධේ ඥාන,
මග්ගේ
ඥාන. මොන අය හතර ආවොත් එයාට සම්මාදිට්ඨිය. අයන් උච්චති සම්මාදිට්ඨිය. මෙන්න මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. හරි. ඔය සම්මාදිට්ඨිය ආවොත් තමයි මේ සසරෙන් එතර වෙන මාර්ගේ පටන් ගන්න පුළුවන්. කියන්නේ අපි ගානේ සෝවාන් වෙන්න නම් ඔය සම්මාදිට්ඨිය අවශ්‍යයි. නැත්නම් කොච්චර භාවනා කළත්, කොච්චර වීර්ය කළත් මේ ගැලවෙන්න බෑ. නේද? මඟඵල ලබන්න බෑ. එහෙනම් අපි මේ බුදුදහමක් ලැබුණ වෙලාවේ උත්සාහ කරන්න ඕන අන්න ඔය බුදු කෙනෙක් පෙන්වලා දෙන මේ සසරෙන් එතර වෙන සත්ත පටන් ගන්න හරි මොකද්ද මොන වගේ ඥානයක්ද ඇති කර ගන්නවා. ඒක දුක්ඛේ ඥානං කියනකොට දුක පිළිබඳ දුක පිරිසිඳ දකින්න තියෙනවා. දුක අවබෝධ කරන්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් දුක කියලා හිතන්නේ මොකද්ද?
කයට
අපිට දෙන දුක්, කයට ශාරීරික දුක්. ඔව් දැන් වාඩිලා ඉන්නකොට අමාරුයි. ලෙඩක් හැදුනොත් අමාරුයි. ආ වයසට ගිහිල්ලා එහෙම අමාරුයි. මැරෙනකොට
ලෝකයා දන්න දුක.
ඒක තමයි ලෝකයා දන්න දුක. ඒක සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ලැබෙන දුක නේද? මට ලැබෙන දුක් ටික නේද කියන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ මමත්වයම වැරදි. ඔකේ. එතකොට මේ සක්කාය දිට්ඨිය කියන එක නේද? මම කියන එක. මම කියන එකෙන් එතර වෙන ක්‍රමයක් මේ පෙන්නන්නේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන එක දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන එක දෙකක්. ඔය දුක් ටික අපි ඕන කෙනෙක් විඳලා
තියෙනවනේ.
දහමක් ඇහුනේ නැසත් ඔය දුකයි කියලා දන්නව නේද?
අනිත්
ඔය කියන දුක. හැබැයි මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක බුදු කෙනෙක්ගෙන්ම අහගන්නවා. අපේට නොවේ සුවිරු දහම කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. ඒකෙදී දැන් අපි අහලා තියෙනවානේ මේ විචාති ජරා ව්‍යාධි මරණ වව දුක්ුණාට ඒ දුක සමහර වෙලාවට අපිට සමහර වෙලාවට දුකයි සමහර වෙලාවට එහෙම දුකක් නැහැ. මම අහුවත් ඉපදීම දුකයි කියනවා නේද? ජාතිපි දුක්ඛා කියලා කියනවා. ඇයි දුකයි කියන්නේ කියලා ඇහුවොත් ඇයි ඉපදීම දුකයි කියන්නේ මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ ඉපදුන නිසා ඊට පස්සේ එන දුක්. එතකොට ඔය කියන්නේ ඉපදීම දුකයි කියන එකද? ඉපදුනාට පස්සේ අනාගතේ එන දුක්.
මේ
ඉපදීමේ උපදිනකොට දුක. එතකොට දෙවියෝ උපදිනකොට දුක නැද්ද? ඔව්. නෑ මං අහන්නේ එකක් ජාතියනේ. බුදුහාමුදුරනේ ජාතිති දුක්ඛා කියලා. එතකොට ඔය කතා කරන්නේ ශාරීරික දුක නේද? ඔව්. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ශාරීරික දුකවත් මානසික දුකවත් නෙමෙයි. ඒක පුද්ගලයකට දැනෙන එක. ඊට වඩා දුක්ඛ ආර්ය සත්‍ය කියන එකක් මේ කියන්නේ. කොහේ ඉපදුණත් දුකයි. එහෙම ධර්මතාවයක් නේද? මනුස්ස ලෝකේ උපදින එක විතරයි දුක කියලා දේශනා කරලා නැහැ.
නිරසඤ්ඤා
නාසඤ්ඤා කියන්නේ ආයතන ඉදුණා. ඒ දුක. ඔව් මං අහන්නේ ඇයි දුකයි කියන්නේ. ඒ බ්‍රහ්ම ලෝකේක ඉපදුණා දුකයි තමයි අහලා තියෙන්නේ ඒවයි. උපපාතික වෙන්නේ පහළ වෙන්නේ. ඒ පහළ වීමේ ඔය වගේ අපි කියන දුක් තියෙන්න බෑ. නේද? ඒ බුදුහාමතුරු කියන දුක ඔය හැමතැනටම පොදු වෙනවා. මනුස්ස ලෝකේ විතරක් දුකයි බ්‍රහ්ම ලෝකේ දුක නැහැ කියලා එකක් නැහැ.
සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධ දුක් කරන්නේ.
ඔව් සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධ දුක් කෙටියෙන් කිව්වොත් ඒ පංචඋපාදානස්කන්ධේම දුකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන දුකයි. එතනින් ගමුකෝ එහෙනම් දැන්. ඒ කියන්නේ රූපය දුක වෙනවා. රූපයට උදාහරණයක් දෙන්න බලන්න. රූපය කියන්නේ මොකක්ද?
දකින්න
තියෙන වස්තු. දකින්න දැන් ශරීර රූප ගොඩක් පේනවනේ. ඈ? ශරීර රූප ගොඩක් තියෙනවා. දැන් නැත්තම් මේ කෝප්පේ. ඒක රූපය. අපේ ශරීරෙත් රූපය නේ. දැන් අපි බලමු මේ රූපය අපට දුකයිද කියන ප්‍රශ්නය. රූප උපාදානස්කන්ධ දුකයි කියනවානේ. ඇයි දුක? බුදුහාමුදුරු වියපු හිඟ දුකයිද? අපි දුක අවබෝධ වෙලා නම් ඈ? ඇයි රූපෙ දුක? අපට මනාව විදියට පවත්වන්න බෑ. දැන් අර එළියේ ගස් තියෙනවා නේද? ඒවත්
රූපනේ.
ඒ කියන්නේ කෙනෙක් පදා වෙනස් වෙනස. ඔව්. ඒකත් අපිට ඕන විදියට තියන්න පුළුවන්ද? තියාගන්න පුළුවන්ද? බැ. මේ ගස් තිබුණා අපිට දුකයි. මොකටද ඔක පාලනය කරන්න යන්නේ? ඊළඟට එනවා එහෙනම් ඒක වෙනස් කරන ශරණයක් පාස වෙනස් වෙන හින්දා දුකයි කියලා. ඒක වෙනස් වෙනවා තමයි. අපේ ශරීරෙත් වෙනස් වෙනවා තමයි. ඉතින් මොකට දුක් වෙන්නේ? ඇයි ඒක දුක? ඉපදෙන හින්දා දුක තමයි මම ඉස්සෙල්ලා. ඉපදීම දුකයි කියන්නේ ඇයි? ළමෙක් ඉපදුනාමත් මේ උපන් දින සාදු දානවා නේද දුක සමරනවා කියලා නම් මට ඇහිලා නැහැ. ඊයේද පෙරේද මගෙත් උපන් දිනේ තිබුණා මන් දන්නේ
නැහැ. ඒක පහළ වෙන දුක කියලා
දැන් ඉතල ඉගෙන. පහළ වෙන දුක කියලා තමයි සරලන්නේ
නැත්නම් පැවැත්ම දුක කියලා
ගන්න. ඒක තමයි අපි හොයාගන්න ඕන. පචන මතකයි නේ. දුක්ඛ දුක්ඛ පරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. දැන් දුක්ඛ දුක්ඛ කියන්නේ දුක් දෙයක් අපිට ලැබුණොත් දුකයි. ඒ කියන්නේ දෙයක් හැදුනොත් දුකයි නේ. ඒ දුක පවතින එක දුකයි. එලකට අපි කැමති දෙයක් වෙනස් වේගන යනකොට විපරිණාම කිව්වේ නේ. කැමැති දේ වෙනස් වෙනකොට දුක. විපරිණාම දුක්. හැබැයි තාම සංඛාර දුක්ඛ කියන එක කතා කළේ නෑ. බුදු කෙනෙක් පෙන්නලා දෙනවා සංඛාර දුක්ඛය කියලා. ඒක තේරුම් ගන්න ඕන ආර්ය දර්ශනයට එන්න. සංඛාර කියන්නේ මොනවද? සකස් වෙනවා. මනසේ වෙන්න පුළුවන්, එළියේ වෙන්න පුළුවන්, කමන්නේ කොහේ සකස් වුනේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා නම් ඒකට කියනවා සංඛාර කියලා. හරි? සකස් වෙනදී. එතකොට සංඛාරකට උදාහරණයක් කියන්න පුළුවන්. දැන් තේ එකක් හදනවා නේද? හේතු ප්‍රත්‍ය ඕන නේද හදන්නේ? ඉබේ පහළ වෙන්නේ නැහැ නේ? වතුර උණු කරලා තේ කොළ රීණි දාලා රමේව කරලා නේද? එහෙනම් තමයි තේ එක හැදෙන්නේ. එතකොට තේ එක සංස්කාරයක්ද නැද්ද? සකස් කරපු දෙයක්ද නැද්ද? හරි. දැන් ඔව්. සබ්බේ සංඛාර කියන්නේ සියලු සංඛාර. ඒකට අයිති නේද තේ එක? ඒත් ඒක සංස්කාරයක් නේද? තේ එක දුකයි. ඊළඟට සංඛාර දුක නයි ඉතින් දුක වෙන්නේ. බාහිරෙන් දාරගෙන ඉන්න දුකක්. ඇයි ඇයි දුක වෙන්නේ? ඒක තමයි මේ ප්‍රශ්නේ. දැන් ඕක තමයි අපි බුදුදහම ඉගෙන ගන්න ඕන. සූත්‍රවල තියෙන්නේ මොනවද බුදු කෙනෙක් දේශනා කරලා තියෙන්නේ. හරි. දැන් දේශනාවේ තියෙනවා රූප උපාදාන දුකයි, රූපේ බාර ගැනීම දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංකාරය දුකයි, විඥාන දුකයි නේද? මට මේ පොඩ්ඩිය ටිකේ සාකච්ඡා කළා ලස්සන සූත්‍රයක් කජ්ජනීය සූත්‍රය කියලා. ඒකේ ඒක මම කියන්නම් පොඩ්ඩක්. ඒකේ තියෙනවා ටිකේ තියෙනවා මේ ෆෝන් එකේ කජ්ජනීය සූත්‍රය අහලා තියෙනවද? නමයි හුවිත්තලු. ඒකෙන් කියවන්න මොන එක කජ්ජනීය කියන්නේ මේ. ඒකේ තේරුම තමයි කා දමනවා. කා දමනවා කජ්ජනීය. කජ්ජනීය සූත්‍රය. අපි නම් කජු කනවා වගේ කියන්නේ එහෙම නෙමෙයි. අපිව කා දමනවා. ඉගෙන අපිව දුකටපත් කරනවා කජ්ජනීය. ඒකේ දැන් බුදුහාමුදුරුවෝ අන්න භික්ෂූන් අමතලා මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි, පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරන්න වූ යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ. එතකන් පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරන්න වූ යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොඑක් පෙරවිසු උත්පත්ති පිළිවෙල සිහි කරද්ද කාටද ඒක සිහි කරන්න පුළුවන්? ඔයගලන්ට පුළුවන්. ඒක ඥානයක් ඕනේ නේද? දැන් මොන ඥානෙ උපද්දව ගත්තු අයද මේ? පෙරවිසු කන්දති පුබ්බේ නිවාසාන උස්සති ඥානේ උපදවා ගත්තා. ඉතින් භාවනා කරලා උපදව ගන්න පුළුවන් ඕක. හරි? සෝවන් වෙන්න ඕනේ නැහැ. ඒකට ඒ කාලේ හිටියා එහෙම ඥානේ උපදව ගත්තා. ඒකට ඒ ඥාණයෙන් පෙරවිසු කන්ද පිළිවෙල සිහි කරන ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේ. හරි? මේ බුදුදහමේ වෙන්න ඕනේ නැහැ. ඒ කවුරු හරි ඒ පෙරවිසු කන්ද පිළිවෙල සිහි කරනවා නම් ඒ සියලු දෙනා උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරා. කියන්නේ මේගොල්ලෝ සිහි කරලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ. හරි? ඒවයින් එකක්. හරි තමයි සිහි කරලා තියෙන්නේ. මම පෙර හිටියේ මෙහෙමයි කියලා සිහි කරද්දි හරි ඒක තව පැහැදිලි කරනවා. මහණෙනි, අතීත කාලයේහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමි. සිහි කරන තැනැත්තේ රූපයම සිහි කරා. අතීත කාලේ මගේ ශරීරය මෙන්න මේ වගේ වෙලා හිටියා කියලා අපි සිහි කරනවානේ. වඳුරෙක් වෙලා හිටියා නෑ. ඒක වඳුරෙක්ගේ ශරීරයක් නේ. සිහි වෙන්නේ නේද? එතකොට එයා සිහි කරලා තියෙන්නේ මොකද? අතීත කාලේ මම මේ බඳු රූප ඇත්තෙක් වීමේ සිහි කරන තැනත්තේ රූපයම සිහි කරා. ඊළඟට අතීත කාලයේ මෙබඳු වේදනා ඇත්තෙක් වීමේ මහණෙනි මෙසේ හෝ සීකරණ කැනැත්තේ වේදනාවම සිහි කරයි. පැහැදිලි නැට අතීතයේ කාලයේ මෙබඳු සංඥා ඇත්තෙක් වීමේ මහණෙනි මෙසේ හෝ සීකරණ කැනැත්තේ මොකද්ද සිහි කරලා තියෙන්නේ? සංඥාවම සිහි කරයි. අතීත කාලයේ මෙබඳු සංස්කාරයක් එක්වීමේ මහණෙනි මෙසේ හෝ සීකරණ තැනැත්තේ සංස්කාරයම සිහි කරයි. අතීත කාලයේ මෙබඳු විඥානයක් එක්වීමේ මහණෙනි මෙසේ හෝ සීකරණ තැනැත්තේ විඥාණයම සිහි කරයි. මම දැන් බුදුහාඳුරෝ පෙන්වන දේ නේද? පෙර ජීවිත සිහි කරන කෙනා මෙහෙම ශරීරයක් ඇතුව හිටියනම් කියලා සිහි කරන්නේ රූපය සිහි කරලා තියෙන. මෙහෙම වේදනා ඇත්තෙක් වෙලා හිටියා කියලා වේදනාවමයි සිහි කරලා තියෙන. පැහැදිලි නේද? ඊළඟට තමයි ඔන්න දහම පෙන්වන්නේ. මහණෙනි මේ රූපය කියලා කියන්නේ මොකකටද? කාලියෙන් කියන කිංච ධික්කවේ රූපං වදේත. මේ රූපය කියලා කියලා තියෙන්නේ මොකකටද කියලා අන්න බුදුහාමුදුරුව දැන් පැහැදිලි කරනවා. අපි රූපය කියලා කියනවනේ මොකක් හරි. හරි. මේ පාලි වචනේ තියෙන රූපණය. රූපති इति කෝ භික්කවේ తස්මා රූපಂತಿ උච්චති. රූපණය වෙන එකට තමයි රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ කියන්නේ. හරි. අපි එතන විතරක් කරන් කතා කරමු. ඊළඟට දැන් මේක සිංහලෙන් තියෙන්නේ රූපය රූපණය කියන එකට තේරුම තියෙන්නේ වෙනස් වෙන එක නැත්නම් විකාරයට පත් වෙන එක කියලා. හැබැයි ඒකට වඩා ටිකක් මේක හොයන්න තියෙනවා. දැන් රූපණයටයි රූපය කියලා ව්‍යවහාර කරලා තියෙනවා. ඊළඟට අහනවා මොනවයින්ද රූපණය වෙන්නේ? කේන රූපති. රූපණය වෙන එකටයි රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන. ඊළඟට බුදුහාමුදුරුවෝ අහන මොනවයින්ද මේ රූපණය වෙලා තියෙන්නේ? හරි. සීතයෙන් උෂ්ණයෙන් ගොඩක් කට්ටියනවනේ. එන්න ඔයගොල්ලෝත් ඇවිල්ලා වාඩි වෙන්න.
අම්මේ මෙහෙට එන්න අම්මේ. අම්මල ඉස්සරහට එන්න අම්මේ.
සමාදන් වුණාද? කොහොමද? දැන් ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ රූපය කියලා කියන්නේ මොකකටද කියලා අහනවා. කිංච ධික්කවේ රූපං වදේත. මේ රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ මොකකටද? හරි. ඊළඟට පෙන්නනවා මේ රූපණයටයි රූපය කියලා කියලා තියෙන්නේ. එතන රූපණය කියන්නේ මොකද්ද දන්නේ අපි? ආ සුඛාන්තර කියලා රූපණයටයි රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන. ඊළඟට ඔන්න ඔක තේරුම් ගන්න තව විස්තර ටිකක් කියන. මොනවයින්ද රූපණය වෙලා තියෙන්නේ? කේන රූපති. මොනවයින්ද රූපණය වුනේ? දැන් මතක තියාගන්න රූපණය කියන්නේ වෙනම කතාවක්. දැන් මේ රූපණය කියන එක තේරුම් ගන්න මේ තව විස්තර ටිකක් කරනවා. මොනවයින්ද රූපණය වෙන්නේ කියලා පෙන්වන. හරි. සීතලෙන් උෂ්ණෙන් බඩගින්නෙන් පිපාසයෙන් පෙරනද? සීතලෙන් රුප්පණය වෙනවා, උෂ්ණෙන් රුප්පණය වෙනවා, බඩගින්නෙන් රුප්පණය වෙනවා, පිපාසයෙන් රුප්පණය වෙනවා. තව ඔය ලේ බොන මැසි මදුරුවෝ ඒ නිසා රුප්පණය වෙනවා. සර්ප වගේ දිග සතුන්ගේ ස්පර්ශයෙන් රුප්පණය වෙනවා. දැන් මොකද හිතන්නේ? ඒ වගේ වයින් රුප්පණය වෙනවා. මොනවයින්ද රුප්පණය වෙන්නේ කියනකොට ඔන්න වගේ විස්තරයක් කරනවා. හරි, ආයෙ මතක් කරනවා රුප්පණයටයි රූපය කියලා කියලා තියෙනවා. පටන් ගන්නකොටත් කියනවා රූප තීතිකෝ භික්ඛවේ රූපං තීච්ඡති. අගටත් කියනවා මේ රූපණේටයි රූපේ කියලා තියෙනවා. හරි, මේ රූපේ තේරුම් රූපණේ තේරුම් ගන්න තමයි මොනවයින්ද රූපණේ වෙනවා කියලා විස්තරයක් දෙන්නේ. දැන් අපිට හිතෙන්නේ සීතලෙන් උෂ්ණයෙන් පිපාසයෙන් බඩගින්නේ රූපණේ වෙනවා කියනකොට මොකක් ගැනද හිතෙන්නේ? ශරීරය ගැනනේ. එතකොට ශරීරය වෙනස් වෙනවා ඕවයින් කියලා නේද හිතෙන්නේ? දැන් අපිට හිතනවා මේ රූපණය කියන්නේ වෙනස් වෙන එක කියලා. හරි? දැන් ශරීරයේ සිදුවෙන දෙයක් කියනකොට අපි ඉස්සෙල්ලාම ශරීරයක් තියෙනවා කියලා බාර අරන්නේ නේද? තියෙන ශරීරයකට සීතල આવොත් මෙහෙම වෙනවා. උෂ්ණය આવොත් මෙහෙම වෙනවා. එහෙම නේද හිතෙන්නේ? ඔව්. ඒ අපි දාගන්න අදහස. දැන් රූපණය කියන එක ඒ ලෝකෙට අයිති අදහස ඒක තමයි. හැබැයි මම ඉස්සෙල්ලා මතක් කළේ බුදු කෙනෙක් සාමාන්‍ය භාෂාවෙන් දෙයක් කියා දෙනවා. එතකොට ඔන්න අපිට ඉස්සෙල්ලාම එන තේරුමක් තියෙනවා. ඒක ලෝකෙට අයිති තේරුම. හැබැයි බුදු කෙනෙක් පෙන්නන්නේ මේ වචන වලින්ම ලෝකෙන් එතර වෙන දර්ශනයක්. හරි? ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න කලින් මම අර පරණ උපමාවක් මතක් කරන්න. අපි ගත්ත හැමදාම ගන්න උපමාවක් තියෙනවා. බල්ලෙක් වතුරට එබෙනවා. වතුරට එබෙන බල්ලාට මොකද වෙන්නේ? වතුරට ඉබලා බුරනවා නේද? ඇයි ඒ බුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා නේද උබුරන්නේ? හරි? දැන් මේක උපමාව නะ. අපි හොඳටම දන්නවා බල්ලා රැවටිලා. හෑ, නැති බල්ලෙක් හදාගෙන ඌට බුරනවා නේ. වතුරේ බල්ලෙක් ඉන්න බෑනේ. ඒත් අපි දන්නවා එයාගේ මචායාව දැකලා කොහොම හරි ඌ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා නේද? ඌට තමයි බුරන්නේ. හැබැයි බල්ලාගේ මානසිකත්වයට ගියොත් ඌට ඇත්තටම බල්ලෙක් ඉන්නවා. ඒ නිසානේ තරහ හරන්නේ. නේද? අපි දන්නවා එතන කවදාවත් වතුරේ බල්ලෙක් හට ගන්නවත් පුළුවන්ද? ශනේකටවත් උපදින්න පුළුවන්ද? බැ. ඉපදිලාම නැති දෙයක් නේද බල්ලගේ මෝඩකමට උපත් වෙන්නේ. උපත් වෙන්නේ. හරි. දැන් බලන්න ඒ බල්ලට බල්ලෙක්ගේ ශරීරයක් හම්බ වෙලා නේද? බල්ලගේ මානසිකත්වෙට. බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවා කියලා හම්බ වෙලා නේද? පේනවා. එයා හිතන්නේ ඇත්තටම බල්ලෙක් ඉන්නවා ඌව තමයි පේන්නේ කියලා නේද? එතකොට එයාගෙන් ඇහුවොත් අතන රූපයක් තියනවාද කියලා ඌ කිය. බල්ලෙක්ගේ ශරීරය තියෙනවා. නේද? නෑ, ඒ උපමාවේදී අපි දන්නවා ඒක එහෙම දෙයක් ඉපදිලාවත් නෑ. ඉපදිලාවක් නැහැ කියන එක තමයි නිරෝධය කියන්නේ. හටගෙන නැහැ. එතකොට හටගෙන නැති ස්වභාවයේ මෝඩකම මත උපද්දගෙන නේද? හරි. අනේ දැන් බලන්න අපි ඒ මට්ටමට දැම්මොත් දැන් බල්ලා රූපයක් කියලා විවහාර කරන දෙයක් එයාට හම්බ වෙලා නේද? රූපමය ස්වභාවයක් එයාගේ මානසික මට්ටමට හම්බ වෙලා. ඒ වුණාට ඇත්ත තත්ත්වයේ තන රූපයක් තියනවද? නැහැ. අනේ දැන් කිව්වොත් රූපණයකටයි ඔය රූපය කියලා තියෙන්නේ. දැන් තේරෙනවද අදහස? රූපයක් මතු කරලා දීලා රූපණය. එයාට රූපයක් කියලා හිතන්න ස්වභාවයක් හම්බ වෙනවා. නේද? ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඔය රූපයක් කියලා තියෙන්නේ රූපණයකට නිසා රූපයකට නෙවෙයි. තේරුණාද? මේ අදහස හොඳට තේරුම් ගන්න. දැන් බල්ලට රූපයක් හම්බ වුණාට ඔබේ මානසිකත්වයට රූපයක් තිබුණාට අපි දන්නවා ඔක රූපයක් නෙවෙයි. රූපණය. තේරුණාද? රූපණය තමයි රූපේ කියලා බාර අරන් දිනේ මෝඩකමට නේද? නොදන්න කමට. තේරෙනවද අදහස්? මේක සියුම් ධර්මතාවයක් තියෙන හින්දා මේ උපමාව තේරුම් ගන්න ඕන. දැන් බල්ලට රූපණයක්, එයා රූපයක් මතු කරලා දෙන ස්වභාවයක් සිද්ධ වෙලා එයා රූපය කියලා බාර අරගෙන. නිකම්ම බල්ලෙක් ඉන්නවා කිව්වේ නෑ මේ රූපණේ. රූපණේ මිච්ච නිසා රූපය. දැන් අපිට හිතන්න අපිට මිරිඟුව පේනවා. අපි දන්නේ නැත්නම් අන්න වතුර තියෙනවා කියලා බාර ගන්නවා. දැන් වතුර කියන රූපේ අපි බාරගත්තට එතන වතුරක් තියෙනවද? රුප්පණ ස්වභාවයක් තියෙනවා. එහෙනම් වතුර කියලා හිතන්න අපිව පොළඹවන
ස්වභාවයක්.
දැන් බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න, විශ්වාස කරන්න පොළඹවන ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. තේරුණාද? දැන් ඔන්නෝකින් ගන්න මේ රුප්පණ කියන අර්ථය.
අදහස.
දැන් අපි හිතන්නේ රූපේ හැදිලා තියෙනවා මේවයින් මේවයින් සතර මහා ධාතුයෙන් කවියාපෝ තේජෝයන්. දැන් බල්ලා කියයි අර බල්ලාගේ ශරීරය හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියලා. හරි. දැන් අපි දන්නවා ඒක වෙන්නම බැරි එකක් නේ. එයාගේ මට්ටමෙන් ඇත්ත. හරි. තත් අපි දැන් එළියේ රූපයක් තියනවා. දැන් මනුෂ්‍ය ශරීර ගොඩක් මෙතන තේනවනේ. අපිට හිතෙන්නේ මොකද්ද? ඒ ශරීරයේ හැදිලා තියෙන්නේ සතර මහා ධාතු රූපයක්. බුදුහාමුදුරුවෝ කියනවා ඒ රූපය කියලා විවහාර කරලා තියෙන රූපණයකට. දැන් ඔන්න ඒ බල්ලට රූපයක් හම්බ වුණාට අපි දන්නවා ඒක රූපණයක්. මේක රූපයක් නෙවෙයි. ඕකමයි අපටත් රූපයක් හම්බ වුණොත් අපි රූපේ කියලා ව්‍යවහාර කළාට ඒ රූපණය. ඉතින් අපි රූපේ ඇත්ත తත්ත්වේ දන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන රූපේ පිරිසිඳ දකින්න. දැනට අපි රූපයක් බාර අරගෙන ඉන්නේ. තමන්ගේ ශරීරයේ තියනවා කියලා බාර අරගෙනනේ අපි ඉන්නේ නේද? අනුන්ගේ ශරීර තියෙනවා කියලා බාර අරගෙන රූපයක් තියෙනකොට උතන සක්කාය විද්‍යිය තියෙනවා. හතර ආකාරකින් එන්න පුළුවන්. රූපේ මම කියලා එන්න පුළුවන්, මම රූපවන්තයි කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් මා තුල තමයි මේ රූපේ තියෙන්නේ කියලා එන්න පුළුවන්. නැත්නම් රූපේ තුල මම ඉන්නවා කියලා එන්න පුළුවන්. හරි. එතකොට දැන් බලන්න ඒ සතරාකාර සක්කාය දිට්ඨියක් හැදෙන්න පුළුවන් මේ රූපය ඇත්ත කියලා පිළිගත්තොත් නේද? දැන් රූපය තියනවා මම නෙවෙයි කියලා හරියනවද? දැන් බල්ලා ඇවිල්ලා කියනවා අන්න අතන වතුරේ බල්ලෙක් ඉන්නවා මම කියලා කෙනෙක් නැන්නේ. ඒ රූපේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා කියනවා. දැන් මොකද හිතෙන්නේ? අතන බල්ලෙක් ඉන්නවා මම නන්නේ. මගෙත් නෙවෙයි. අපිට මොකක්ද අහන්න වෙන්නේ? ඔයගේ නෙවෙයි නම් කාගේද? අපේ අපිට මේ එකක් ඉපදිලාවත් නෑ. හිතේ යා කොච්චර රූපයක් පිළි අරගෙන ඕක නැහැ කිව්වට සක්කාය දිට්ඨිය තියෙනවා නේද රූපෙත් පිළිගන්න තාක්කල්. දැන් යා රූපයක් කියලා ඒක බාර ගන්න තාක්කල් දුක සකස් වෙලාද නැද්ද? දුක සකස් වෙලා නේද? එයා දන්නේ දුක කියලා. එහෙනම් අපි දන්නා එයා මෝඩගමට බල්ලෙක් හදාගත්තු එකමයි දුක. සංස්කාර දුක්ඛය. සංස්කරණයක් කරලා නේද? සංඛාර දුක්ඛය කියන්නේ. දැන් එතෙන්ට එන්න කලින් දැන් රූපය කියන්නේ රුප්පණය කියලා දේශනාවි තියෙනවා. අපිට ඕක තේරෙන්නේ නැහැ. ඒක තේරුම් කරලා තියෙන්නේ තියෙන ශරීරයේ වෙනස් වෙන එක තමයි ඒ කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක රූපයේ පිරිසිඳ දකින්නම රූපය ගැන දකින්න කියන මේක සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යින් මේ වචන තේරෙනවා සංකතයි කියන්නේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ අද පටිච්ච සමුප්පාද කියන්නේ වෙන් කළ නොහැකි ඒ කියන්නේ මේ ඇති කල්ලි මේවි ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන්නේ සමුදේ තියනවා නම් ඵලය තියෙනවා සමුදේ යෙදුන් නැත්නම් හේතුවේ යෙදුන් නැත්නම් ඵලයක්
නැහැ
කතා කරන්නවත් බැහැ ඒක අර වතුරේ බල්ලට දැම්මොත් මෝඩකම තියනකන් වතුරේ බල්ලා ඉන්නවා මෝඩකම නැත්නම් අපිට ඉන්නවද වතුරේ බල්ලා ඉපදිලාවත් නැහැ ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය තමයි ප්‍රතිච්ඡ සමුප්පන්න බව කියන්නේ. ඒ හේතුවෙන් ඵලය වෙන් කරන්න බැහැ. දැන් මෝඩකමෙන් වතුරේ බල්ලා වෙන් කරන්න බැහැ. මෝඩකම තියෙන තාක් කල් තමයි වතුරේ බල්ලා ඉන්නේ. තේරෙනවද? මෝඩකම යෙදුනේ නැත්තම් බල්ලා උපදින්නේ
නැහැ.
ඔන්න ওই වගේ දැක්මක් මේ රූපයට එන්න ඕන. රූපේ සංකතයි ප්‍රතිච්ඡ සමුප්පන්නයි ඊළඟට අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලාමයි මේ නොදන්නකම හින්දාමයි රූපේ ඒක කතාව වතුරේ ඉන්න බල්ලට නම් හරි නේද අපිට හම්බ වෙන රූප වලට හරි දැන් අපි බලමු අපිට හම්බ වෙන රූපයක් මම රූපයකට උදාහරණයක් කියන්නේ තමන්ගේ ශරීරෙම ගම්මුද ඒක හම්බ වෙනවනේ නේ හරි එංගල බුදුහාමුදුරුවෝ ඉරියාපත භාවනාව කියලා එකක් කරන්න කියනවා මොකද්ද ඒ ඉරියව් මොන ඉරියව්වේද ඉන්නේ කියලා බලන්න සිහිය පිහිටන්න. ආ දැන් ඉන්නේ මොන ඉරියව්වේද? ඉඳගෙන ඉන්නවා නේද? මේ තමන්ගේ ඈ. දැන් තමන් ගැන පරීක්ෂණයක් කරන්න. දැන් තමන්ගේ ශරීරයේ මොන ඉරියව්වේද තියෙන්නේ? ඉඳගෙන වාඩිලා ඉන්නවා නේද? දැන් ශරීර රූපයක් හම්බ වුණාද නැද්ද? හම්බ වුණා. වාඩිලා ඉන්නේ මොකද්ද? ශරීරය නේද? ශරීරයේ තියෙන හැඩයක් නේද ඔය කිව්වේ? ඒ ශරීරයේ රූපේ හම්බ වුණා නේද? බුදුහාමුදුරුවෝ කියනවා රූපේ කියලා ව්‍යවහාර කරලා තියෙන රූපණයකට කියලා. අපිට නම් මේ සතර මහා ධාතු අල්ලන්න පුළුවන් ශරීරය
තියෙනවා.
බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා වගේ අපිට දැන් වාඩිලා ඉන්න ශරීරයක් තියෙනවා. හරි? නැ දැන් ওই රූපේ ගැන හොයන්න ඕනේ ඊළඟට රූපේ සමුදේ හොයන්න ඕනේ දැන් කොහොමද ওই රූපේ තියනවා කියලා දැනගත්තේ දැන් මම මෝඩ ප්‍රශ්න ටිකක් අහන දැන් වාඩිලා ඉන්න ශරීරයක් දැන් තියනවා කියලා දන්නේ කොහොමද මොන ආයතන වලින්ද දැනගත්තේ ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද මනසෙන්ද
කාය ආයතනේ මොන ආයතනේ
කාය ආයතනයයි මන ආයතනයයි ඒ කියන්නේ කයට මොනවා හරි දැනෙනවනේ කාය ස්පර්ශ ටිකක් දැනෙනවනේ නේද ඊළඟට ඒක ගැන හිතන්න දැනෙන ටික ගැන හිතුවම තමයි දන්නේ ආ මෙහෙම දැනෙන හින්දා ඔය වාඩිලා ඉන්න ඉරියව්වක ඉන්නේ පැහැදිලිද ඒක හා ඔක පැහැදිලි නැත්නම් පොඩ්ඩක් අපි ඇස් පියාගෙන බලමු ඇස් දෙක පොඩ්ඩකට පියාගන්න දැන් බලන්න තමන්ගේ ශරීරයේ මොන ඉරියව්වේද තියෙන්නේ ඒත් වාඩිලා ඉන්නවා නේද හොඳට පේනවා නේද ඔව් දැන් ඇස් දෙක අරින්න බලන්න දැන් කොහාටද මේ ශරීරය පෙනුනේ
මනසට
ඇහැට නෙමෙයිනේ ඇස් දෙක වහගෙන ඒත් දන්නවා ශරීරේ ඔව් තියෙනවා මොන ඉරියව්ද වාගේ ඉඳගෙන ඉන්න ශරීරයක් තියෙනවා කියලා දන්නවනේ දැන් මගේ ප්‍රශ්නේ තමයි කොහාටද ඒක පෙනුනේ?
මනසට.
මනසට නේද? හිතට නේද? එතකොට හිත නිර්මාණය කරපු දේ නේද හිත දැනගත්තේ? ඈ? මනස හදපු දේ නේද මනස දැනගත්තේ? නේද? දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට දැනගත්තේ උගේ හිතේ බල්ලෙක් දැනගෙන විසාර. එළිය බල්ලෙක් හිටියේ නේ? නේද? දැන් අපිත් මේ මොහොතේ දැනගත්තේ හිත. හිතට පෙනුනේ ශරීරේ නේද? බල්ලා දැනගත්තේ. ඔකට කියන්නේ මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසට දෙයක් අරමුණා ඒක දැනගත්තා. දැන් මනසට පෙනුන ශරීරය අල්ලන්න පුළුවන්ද?
බෑ.
හැබැයි අපි විශ්වාස කරපු ශරීරය නම් අල්ලන්න පුළුවන්. අල්ලන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් බල්ලා හිතනවා අර වතුරේ ඉන්න බල්ලා අල්ලන්න පුළුවන්. නේද? ඒ වගේ අපි හිතන ওই දැනගත්තු ශරීරය අල්ලන්න පුළුවන්.
ඕනේ
අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන්. නේද? ඕන ඇස් දෙක පියාගෙන පොඩ්ඩ අල්ලලා බලන්න. ශරීරෙද අහුුනේ කියලා. ඇස් දෙක පියාගෙන අල්ලන්න බලන්න. මොනවද අහුුනේ?
හදගතිය.
ශරීරයක්ද අහුුනේ? හදගතිය, මෙලෙක් ගතිය, ප්‍රශ්නය, සීතල. ඒ දැනීමක් නේද? දැනීමක් නම් ලැබුණා ශරීරයත් ඇල්ලුව. අර හිතට පෙනුන ශරීරය ඇල්ලුවද? ඒක
අල්ලන්න
බැහැ. ඒක අල්ලන්න බෑ. ඒක හිතෙන් හදපු එක. තේරුණාද කියන දේ? දැන් එහෙනම් ඔය වාඩි වෙලා ඉන්න ශරීරය රුප්පණයක් කිව්වොත් අර වතුරේ බල්ලා රුප්පණයක් කිව්වා වගේ රුප්පණය බව නොදන්න කමට අපි රූපයක් බාරගත්තා. විවහාර කළා. තේරුණාද මම කියන්නේ? මේ මොහොතේ ශරීරය කියන රූපය දැන් අපිට නම් රූපයක්. බුදුහාමුදුරුවෝ කියනවා ඒක රූපණයක් කියලා. තේරුණාද ඒ වෙනස? රූපණය කියන අදහස ආවද නැද්ද? කියන්නේ අපි ඇත්තටම දැන් ස්පර්ශටි කායයතනෙන් මොනවද දැනෙන්නේ? ස්පර්ශ ටිකක් දැනෙනවා නේද? දැනීම් ටිකක් තියෙනවා. ඔය දැනීම් ටික වෙන් කරලා ගත්තොත් දැන් දැනෙන තැන් ටිකක් තියෙනවනේ. ඔය ටික වෙන් කරලා ගත්තොත් ඔකට ශරීරය කියන්න පුළුවන්ද?
කොටස් ටිකක්
එකතු කරලා. නෝ කොටස් හොත්තු වෙන්නේ නෑ. මේ ඔය ටික අපි තැන් තැන් වල ලකුණු කළොත් තිත් ටිකක් නම් හම්බ වෙයි. දැනීම් ටික. නේද? දැනීම් ටික වාඩි වෙලා ඉන්න ශරීරයක් බවට පත් කළේ කවුද? හිත, මනස. ඒ දැනීම් දෙකට අදාළව හිතනකොට තමයි ශරීර රූපේ පේන්නේ. ඒකයි ඇස් දෙක පියාගෙනත් හොඳට පේන්නේ මේ වාඩි වෙලා ඉන්න ශරීරය කියලා. එතකොට ඒ ශරීරය නිර්මාණය වුණේ හිතේ නේද? හිතේ නිර්මාණය වුණ දේ හිත දැක්කා කියන්නේ අපි හීනයක් දැක්කා වගේ නේද? වෙන කාටවත් පේනවද තමන්ගේ හිතේ හැදුනේ? අනුන්ගේ හිතේ හැදුන එක තමන්ට පේනවද? නැහැනේ. එතකොට මේ හීනයක් දැක්කා වගේ නේද? තේරුණාද මේ කියන එක? මම දැන් බලන්න මේ කජ්ජනීය සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්වන ධර්මතාවය. දැන් පෙර ජීවිත සිහි කරන කෙනා මගේ රූපය කියලා සිහි කරලා තියෙන්නේ මොකද්ද? රූපයක්. රූපය කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ මොකකටද? රූපණයකට. රූපණේ කියන අදහස කොහෙන් හරි තේරුම් ගන්න ඕන. දැනට දැන් සිතට පේන දෙයක් නෙමෙයි දැකලා තියෙන්නේ. එතකොට සිතට පේන දේ අල්ලන්න පුළුවන්ද?
බැ.
අපි ඔක එළියේ තියෙන දෙයක් කළොත් තමයි අල්ලන්න පුළුවන් කියලා හිතෙන්. මන ධම්ම මනෝවිඥාන බව අපට පේන්නේ නැහැ. ධම්ම කියන්නේ මනස නිර්මාණයක් නිසා එළියේ තියෙන එකක් නෙවෙයි. පැහැදිලිද? දැන් බලන්න රූපයක් බාරගත්තා නම් ඕක දුක නේද? රූපණයක් තියෙන තැනක රූපයක් බාරගත්තා නම් නැති රූපයක් හදලා බාරගත්තා නේද? ඒකම දුකනේ, සංඛාර දුක. අර බල්ලා වතුරේ බල්ලෙක් හදලා ඌට බුරනවා. ඒතර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාර ගන්න එකම දුකයි. ඊට පස්සේ බුරන එක තව දුකක්. ඔව්. ඒ තරහ ගත්ත එක තව දුකක්. ඇලුනත් ඒක තව එකක්, තව දුකක්. බල්ලෙක් බාර ගත්තු එකම නේද ඔකට මුල?
සංඛාර
දුක්. දැන් රූපයක් පිළිගැනීමම. ඒකයි කියන්නේ රූප උපාදානය දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුකයි කියන එකේ රූප උපාදානය. පැහැදිලිද? ඒ ටික පැහැදිලි නැත්නම් ඉතින් තව ටිකක් කතා කරන්න වෙනවා. දැන් අපි ජාතිය කියන්නේ පහළ වීම, හට ගැනීම, ඉපදීම නේද? ඒක අපිට අවබෝධ වෙන්නේ, අපි මුලාවේ ඉන්නකන්. ඒකයි අර උපමාව ගත්තේ. දැන් බල්ලට වතුරේ බල්ලෙක් පහළ වෙනවනේ නේද? එයාගේ මෝඩකමට මේ පහළ වෙන්නේ කියලා අපි දන්නවනේ. ඒකයි ඒ උපමාව
දන්නේ.
ඔව්, මනසේ පහළ වුණාට බල්ලා විශ්වාස කරන්නේ මනසේ පහළ වුණා කියලා නෙමෙයි.
ඇත්ත බල්ලෙක් කියන්නේ බල්ලෙක් කියන්නේ.
ඇත්ත බල්ලෙක් ඉන්නවා
කියලානේ.
බල්ලෙක්ගේ ශරීරයක් එළියේ තියනවා කියලා රූපයක් දැඩිව පිළිගන්නේ නේද? ඒ රූප උපාදාන කරලාද නැද්ද?
අල්ලාගන්නේ.
ඒක එහෙමමයි කියලා දැඩිව පිළිගන්න. ඒක තමයි අල්ලාගත්තා
කියන්නේ. දැන් පිළිගන්නේ.
ඔව්, අපි නැහැ කිව්වට බු පිළිගන්නේ. ඔය තියෙන දේක හොඳ නෑ කියන්නේ නේද? ඒක රූපේ උපාදාන වෙලාද නැද්ද යාර? උපාදාන. හරි. දැන් ඔක් කෙටියෙන් කියනවනම් ඔන්න ඕකමයි දුක. ආ
කියන්නේ උපාදානය අල්ලා ගැනීමයි.
අල්ලා ගැනීම කියන්නේ රූපයක් කියලා බාර ගැනීම.
බාර
ගැනීම. රූපයක් කියලා බාරගත්තට උතද තියෙන රූපණය. ඒක දන්නේ නෑ එයා. හරි. ඔව්. අපි රූපයක් කියලා බාරගත්තට ඕක රූපණයක් කියලා අපි දන්නේ නැහැ. ඒක පුදු කෙනෙක් තමයි
කියන්නේ.
කියාදේ. රූපයක්. ඒක දකින්න ප්‍රඥාව වැඩෙනවා. ඒ තේරුම් ගන්න. හරි. එතකොට අපේ මෝඩකමටයි රූපයක් හම්බ වුනේ කියන එක තේරුම් ගත්තොත්. ඒ කියන්නේ රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා තේරුම් ගත්තොත්. අනේ එදාට දුක තේරුම් ගන්න. නැත්තම් දුක තේරුම් යන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් යන්නේ නැහැ. හරි. දැන් කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකයි කියන්නේ රූපය හම්බ වුනේත් මෝඩකමට. වේදනාව හම්බ වුනේත් මෝඩකමට. සංඥා හම්බ වුනේත් මෝඩකමට. සංකාරය හම්බ වුනේත් මෝඩකමට. විඥානය හම්බ වුණා මෝඩකමට. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඒක තේරුම් ගියොත් තමයි ඔබ දුකයි කියලා තේරෙන්නේ. නැත්නම් දුකයි කියලා තේරෙන්නේ නැහැ. ආ රූපයක් හම්බුණා. ලෝකෙම කද්ද දුක. බල්ලා කියයි අතන බල්ලෙක් ඉන්නා මං ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මට කිසි දුකක් නැහැ. එයාට දුක දකින්න තරම් නුවණක් නැහැ. මොකද ඒක හැදුන හැටි එයාද තේින්නේ නැහැ, දන්නේ නැහැ. ඔව්. ඉතින් අපිට දුකේ ඥානක් නැහැ කියන්නේ ඒකයි. ඒ රූපය හටගත්තු හැටි
දන්නේ
නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක අපිට පේන්නේ නැහැ. මේ බුදු කෙනෙක්ගේ ධහම ඇහුනොත් විතරයි ඒක ගැන විමසනකොට ඔබ තේරුම් ගන්න පුළුවන්. ඒකයි ධහම ඇහුනොත් තමයි ඒක විමසන්නේ. දැන් ධහම ඇහුණත් අපි හොයනවා. දැන් අපි දන්න දෙය නෙමෙයි නෙමෙයි මේ මොකද්ද නෙමෙයි කියන්නේ. අපිට හොඳට රූපයක් අහු වෙනවා බුදුහාඳුරෝ කියන රූපණේ කියලා. දැන් ගැළපෙන්නේ නැහැ. ඒක හොයන්න තියෙනවා. ඒ හොයන එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අපේ තියාගෙන සද්ධර්ම ශ්‍රවණය වුණොත් විතරයි යෝනිසෝ මනසිකාරය. බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේ වගේ දෙයක් කියලා ඇහුනොත් විතරයි ඒක තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරයක් කරන්න පුළුවන්. ඇහුන් නැත්නම් තනියෙන් අවබෝධ වෙන එකක් නෙවෙයි. එකයි මේ අපිට ලැබුණේ ෂණ සම්පත්තියක්. කවදාවත් අහන්න නොලැබෙන දෙයක් මේ බුදුදහම අහන්න ලැබෙනවා කියන්නේ. දුක්ඛේ ඥානං කියන්නේ පෙර නොයසූ විරු ඥානය වෙන කවුරුත් ඊට කලින් දැනගෙන හිටිය එක
නෙවෙයි.
එතකොට ඒ දුක්ඛේ ඥානං කියන එක ඇති වෙන්න නේද? මේ සමුදය දකින්න ඕනේ. එතකොට ඒ සතර සතිපට්ඨානේ දැන් කායනුපස්සනාව කියලා එකක් තියෙනවනේ නේද? කායනුපස්සනාව තියෙන්නේ ඇයි? කය පිරිසිඳ දකින්න. කයේ ඇත්ත ඇති හැටි දකින්න. අපි දන්නේ නැහැ. නැති හින්දා මේක වඩන්න දෙන්නේ. ඒක කායනුපස්සනාව වඩන්නේ කොහොමද? සමුදේ ධම්මානුපස්සීවා. කායස්මින් විහෙරති. දැන් කයක් තියනවා නම් ඒකේ සමුදේ ධර්මය දකින්න. සමුදේ කියන්නේ මොකද්ද? හටගත්තේ කොහොමද කියලා
දකින්න.
දැන් ඒක තමයි ඔය කරන්න කිව්වේ. දැන් මේ මොහොතේ කය වාඩි වෙලා ඉන්න කය හටගත්තේ කොහොමද කියලා ඇත්ත ඇති හැටි බලන්න ඕන. අපි දන්නේ විදිහට නෙමෙයි. ඇත්ත ඇති හැටි දකින්න බුදුහාඳුරු උදව් කරන මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ කියලා බලන්න. එතකොට අපිට වුණා කාය ආයතනයයි
මන
ආයතනයයි. හැතෙන්දි වැඩ කරේ නේද? ඒක කාය ආයතනෙට කරන්න පුළුවන් මොකද්ද?
දැනීමක්
දෙන්න විතරයි. ඊට වඩා දෙයක් එයාට කරන්න
බැහැ.
ඒක දැනීම් ටිකක් දෙනවා. දැනීම් ටික කියන්නේ ශරීරේද?
නෑ
නෑ. දැනීම් ටික උදව් කරගෙන මනස තමයි
කයක්
සකස් කරන්නේ. ඒකට මනසෙන් හදපු දේ මනසට තේිනවා. මන ධම්ම
මනෝ
විඤ්ඤාණ. ඒකට අපිට ඔය වාඩි වෙලා ඉන්න කය කියලා දැන් ඇහැටද පේන්නේ හිතටද?
හිතට.
ඒ හිතට පේන දේ අල්ලන්න පුළුවන්ද? බෑ. අපි බාරගත්තු එක නම් අල්ලන්න පුළුවන්. ඇයි වතුරේ හදපු බල්ලානේ බාරගත්. බල්ලා හිතන්නේ ඌ අල්ලන්න පුළුවන් කියලා. අපි බල්ලාගේ මානසිකත් එක ගියහම අල්ලන්න පුළුවන් ශරීරයක් එළියේ තියෙන බල්ලාගේ මානසිකත් එක. ඇත්ත ඇති ඇති දැක්කොත් ඕක අවිද්‍යාවෙන් නේ හදලා තියෙන්නේ. මේ මනසෙන් හදපු එකනේ දැන් දැනගත්තේ. ඒක අල්ලන්න පුළුවන් හතර මහා ධාතු එකක් කරලා එළියෙන් තියලා තියෙනවා අපේ මෝඩකමට. තේරුණාද මේ කියන එක? පැහැදිලි නැත්නම් අහන්න. පැහැදිලිද? හිතා ගන්නත් බැරි මොකද්ද මේ කියන්නේ? ඔහේ බලන් ඉන්නවා කතා කරන්නේ.
මේ ඇයිතර ආවලි කායන පස්සන සම්මන්තේ වැඩන්නේ අර පිපිච්ච කය කැලුර කරන එකනේ. ඒක මුලි ප්‍රතිපදාවනේ.
ඔව්.
දැන් එතකොට මේ දැන් අපි කතා කරේ ඒක නෙමෙයි.
නෑ ආර්ය ප්‍රතිපද.
නෑ ආර්ය.
ලෝකෙන් එතර වෙන හැටි, ශරීරයෙන් එතර වෙන හැටි මේ
කියන්නේ.
එතර වෙන්න නම් කයේ ඇත්ත දකින්න ඕනේ. දැන් අපි ශරීරය හැදිලා තියෙන කෙස්ලම් නියත සම්මස්නහර වලින් කියලා බලන්න පුළුවන්. ඒක කරනවනේ නේද? ඈ දෙතිස් කුණුප ටික. එකට අපි දැන් අර වතුරට එදෙන බල්ලා කියනවා අන්න බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවා. අපි කියනවා ඕක ඇත්ත දකින්න නම් 233 වඩන්න. එයා ගිහින් මොකද්ද වඩන්නේ? අර බල්ලා හැදිලා තියෙන කෙස්ලම් නියත සම්මස්නාර ඕවයින් කියලා බලනවා. එතකොට ඇත්ත දකින්න පුළුවන් වෙයිද? ඇලීම අඩු කරගන්න පුළුවන් වෙයිද? ඇලීම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ওই භාවනාවෙන් ඇලීම, කයට ඇලීමක් තියෙනවනේ ඒක අඩු කරගන්න පුළුවන්. හරි? එහෙමත් මදි නම් ඊළඟට බලනවා කෙස්ලම් නියදත් කියලා නෙමෙයි අතන තියෙන්නේ සතර මහා ධාතු නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච දේවල් ටිකක් තියෙන්නේ. කෙස්ලම් නියදත් කියලා එකක් නැහැ. එහෙම බැලුවත් තාම සතර මහා ධාතු රූපේ අල්ලගෙන. නේද?
ශරීර රූපේ අතරිනා කෙස්ලම් නියදත් ටික අල්ලගෙන කෙස්ලම් නියදත් ටික අතරිනා සතර මහා ධාතු අල්ලගෙන ඒත් ලෝකෙට අයිති. මොකද මේ සතර මහා ධාතුව තියෙනවා ඒක දැනගත්තු මම ඉන්න නේද? ඒ ලෝකෙට අහු වෙලා නේද? එතකොට මේ ලෝකෙට අයිති ප්‍රතිපදාව ඔකට කියනවා පූර්ව ප්‍රතිපදාව. ලෝකෙන් එතර වෙන්නේ නැහැ ඕකෙන්. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඇයි? ඒක දැනගත්තු මම ඉන්නවනේ. නේද? දැන් බලන්න අපි තේරුම් ගත්තොත් මගේ මෝඩ කමටයි ওই රූපේ පැනෙව්වි. දැන් අපි හිතන්නකෝ දැනට වෙන කෙනෙක්ගේ ශරීරයක් දිහා බලාගෙන දෙතිස් කුණුපේ වඩනවා. නැත්තම් ධාතු මානසිකාරේ කරනවා. එතකොට ওই ශරීරය ඇදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින්. හරි? ඊළඟට අපි එනවා ඒ ශරීරේ තියනවා කියලා දැනගත්ත ගමන්ද? ඇහෙන් දැකලා හිතෙන් හිතලා. චක්කායතනයයි මන ආයතනයයි. හරි? ඇහෙන් දැක්කා දැකපු දේ ගැන කල්පනා කළා. බල්ලා කලෙත් ඒකයි. ඇහෙන් දැක්ක වතුරට මිලා ඇහෙන් දැකපු දේ ගැන දැන් හිතෙන් හිතනවා. එතකොට ආවහම් පේන්නේ නම් බල්ලෙක් කියලා හිත කියනවා. ඇයි බල්ලෙක්ගේ චිත්‍රයක් ඇහැ හදලා දුන්නා. හිත ඒක දිහා බලාගෙන ඕව හැඩේ තියෙන බල්ලෙක්. එතනත් වරදන්නේ. ඇහෙන් දැක්ක හිතෙන් හිතුවා. වරද තියෙන්නේ ඕව දැනගත්තු දේ හිතෙන් හදපු එකක් නෙමෙයි. එළියේ තියෙන දෙයක් කිව්වොත් නේද වැරදිලා තියෙන්නේ. ඔය දැනගත්තු බල්ලා ඉන්නේ වතුරේ කිව්වොත් වැරදිලා නේද? මුලා වෙලා තියෙන්නේ එතකොට නේද? එතකොටත් දැන් අපේ බලන්න කාය ආයතනයෙන් මොනවද දැනෙනව නේද? දැනීම් ටිකක් තියෙනවා. දැනීම් ටික ගැන කල්පනා කරනකොට ඔහොම දැනෙන්නේ මෙන්න මෙහෙම තියෙන ශරීරයෙන් කියලා හිත කියනවා. ඒ හිතුවා. ඊළඟට දැන් හිත මොකද්ද දැනගත්තා නේ? හිතෙන් කියපු දේ හිත දැනගත්තා. දැන් අපි ওই හිතෙන් දැනගත්තු එක තියෙන්නේ එළියේ කිව්වොත් අන්න අර මෝඩකමට රූපයක් බාර ගන්නවා නේද? දැන් හිතෙන් දැනගත්තේ හිතෙන් හදපු එකනේ. ඒක රූපයක් කළොත් ලෝකේ හදනවා නේද? රූප උපාදානෙට අහු වෙනවා. වෙනවද? මොකු දෙයි කෑ ගහන මොනර නේද? දැන් ඒ මොනරා පෙනුනේ කොහාටද? ඇහැටද හිතට? හිතට පේන මොනරා ඉන්නේ එළියේද? හිතේද? නැහැනේ. ඔය සෝතායතනෙට දෙන්න පුළුවන් පද්ද විතරයි. මොනරෙක් දෙන්න බෑනේ. මොනරෙක් හැදුවේ මොන ආයතනෙද? මනස. මන ආයතන දෙකෙත් නේ. මනසට පේන්නේ මොනර දැන්? මොනරෙක්ගේ ලස්සන චිත්‍රයක් පේනවා නේද? අපි හිතනවා ඒ කෑ ගහන එකව පේනවා කියලා. ඒ කෑ ගහන එකවද පේන්නේ හිතෙන් හදපු එකද? ඒ හිතෙන් හදපු මොනර ඇල්ලුවත් අහුවෙනවද?
නෑ.
අපිතර වතුරේ බල්ලෙක් හැදුවා වගේ මොනරෙක් හදලා එළියෙන් තිබ්බා නේ? නේ? දැන් දැක්කේ මේ මොහොතේ හිතෙන් හදපු එකනේ. ඒක එළියේ තියනවා කිව්වොත් හරිද? එහෙනම් අපි ඉන්නේ එතන. ඒක වෙනම කතාවක්. නේද? එළියේ ඉන්න මොනර තමයි කෑ ගහන්නේ. ඒක තමයි මට ඇහෙන්නේ කියන එක කියලා අපි ඉන්නේ මේ ලෝකයා දන්නේ හරි සසර පුරුද්ද ඈ බුදුහාමුදුරුවෝගෙන ආයතන විදියට බලන්න. ආයතන විදියට බලුවොත් කණෙන් සද්දයක් ඇහුණා, හිතෙන් ඒක ගැන කල්පනා කළා. දැන් මීට කලින් මොනරෙක් දැකලා නැති වුණා නම් ඔය සද්ද ඇහෙනකොට මොනරෙක්ගේ රූපයක් හැදෙයි? ඔය පෙර ඇසුර නේද දැන් ආවි? අතීත අත්දැකපු එකක් දැන් මතක් කරගත්තා නේද? අපි දන්නේ නැහැ මේ අතීත දෙයක් සිහි කරගත්තා කියලායි අපි විශ්වාස කරන්නේ. දැන් ඉන්න එක තමයි ඔය තේ නේද? දැන් ඉන්න මොනරද දැන් අපිට පේනවද නෑ හූනේ නේද හූණයි මොනරයි එක වගේද දැන් හූණ ඇදුනේ කොහෙද මනසේ අපි විශ්වාස කළේ අනරි එතකොට දැන් මේ හිතෙන් හදපු එකක් දැනගෙන අපි ඒ ඇත්ත වහලා අපි හිතනවා අර එළියේ තියෙන එකයි දැනගත්තේ කියලා. රූපයක් බාරගත්තා රූපයක් උපාදාන කළා. ඒකට ඒ දන්නේ නැති සතෙක් කෑ ගැහුවොත් සද්දයක් ඇහෙනවා. මොකද ඒ කෑ ගැහුවේ කියලා.
මාවෙන්නේ
නැහැ. දැන් නැහැ. දැන් මම ඉස්සෙල්ලා හිටිය බෙලියත්තේ පන්සලේ නායක හාමුදුරුවෝ ඉතින් අපි කතා කර කර ඉන්නකොට කිව්වා මේ මේ ඒ සමහර වෙලාවට ඒ කාලේ මේකේ නයෙක් කෑ ගහනවා ඇහෙනවා කියලා. බාසොන් නැහැ වැඩලු මේ ගත්ත සත්‍යයක් ඇහෙන හාමුදුරුවෝ ගෙන් ඇහුවා. අර සත්‍ය කොහෙන්ද ඇහෙන? අර බෝධියලා නේ කිව්වා. දන්නවද මේ මොකද්ද සත්‍ය කියලා? එයා දන්නේ නැහැ. ඒක ටික වෙලාවක් විනාඩි 10ක් විතර කෑ ගහලා නවත්තනවලු. හරි. දැන් අපි ඒ සද්දේ නයාගේ කියලා දන්නේ නැත්නම් අපිට නයෙක් නැවෙනවද? නෑ. බයක්
නැහැ.
බයකුත් නෑ. සද්දේ ඉතරයි. හැබැයි අර සද්දේ මොකකින් හරි එනවා කියන එක අපි හිතනවා. තාම දන්නේ නැහැ. ඒත් රූපයක් හදලා එළියෙන් තියෙනවා. නොදන්න රූපේ. අපි හිතුවා නොදන්න රූපෙක් කෑ ගහනවා කියලා ඔන්න දැන් හිතෙනවා. ආයේ ওই සද්දේ ඇහුණා. අන්න අර නොදන්න සතා ආයේ කෑ ගහනවා. ඌ ආයේ ඇවිල්ලා. නේ? නොදන්න රූපේ හදලා ඉවරයි. නොදන්න සතා උන්නේ එළියේ ඉන්නවා. දැන් වැඩේ තියෙන්නේ මේ හිත කියන එක නේද අපි දැනගෙන තියෙන්නේ. ඕක පේන්නේ නැහැ. ඒකට බලන්න මේ රූපයක් දහම් වෙලා තියෙන රූපණයක්. අනවගයි තේරුම් ගන්න ඕන. රූපණේ තියෙන තැන අපි රූපයක් හදලා උපාදාන කරලා නේද?
නැවතුනක්.
නැවතුන.
ශබ්දේට
ශරීරයේට මේ නාසයේ තියවෙ තමයි ඒක පොදුයි ආයතන පහට ආයතන පහට ඔව් ආයතන හයටම පොදුයි ආයතන හයෙන් කරන්නේ මුලාවක් හරි සලායතනෙන් ලෝකයක් හදලා දෙනවා බුදුහාඳුරු පෙන්නන ආයතන හයම අපි රවට්ටන විඥානයේ මායාකාරය තියෙනවා විඥානය කියන්නේ දැනගන්න ගතිය නේද ඇහැ නිසා දැන ගන්නවා කන නිසා දැන ගන්නවා විඥාන හය කියන්නේ ඇහැ නිසා පහළ වුණා නම් අපි දැන ගැනීමට කියනවා චක්කු විඥාන කන නිසා දැනගත්තා නම් සෝත විඥාන කියනවා ඒ වගේ විඥාන හයක්
තියෙනවා
ආයතන හයට කතා කරන්න පුළුවන් හැබැයි මේ දැන ගැනීම කියන එක
දැන
ගැනීම කියන එකට ඔය දීපු නම විඥාන නේද දැන් බුදුහාමුදුරුවෝ කියන දැන ගැනීම හරියට අර මැජික් කාරේ මැජික් එකක් පෙන්නවා වගේ. මැජික් එක කියන්නේ ඇත්තටම තියනවාද තියනා වගේ පෙන්නනවා. තියනා වගේ පෙන්නනවා. ඔන්න ඔක තමයි රූපණේ කියන්නේ. රූපතීති කෝ භික්කවේ. භික්ෂූනි මේ රූපණයට තමයි තස්මා රූපන්ති උච්චති රූපේ කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ. රූපතීති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපේ කියලා මෙච්චර කල් කියලා තියෙන්නේ රූපණයට. දැන් තේරෙනවද? තියෙන රූපේ වෙනස් වෙන කතාවක්ද මේ? රූපණයක් නිසා රූපයක් හදාගෙනද? රූපණයක් නිසා රූපයක් හදාගෙන නේද? පැහැදිලිද ඒක? අනාගතේ තේරුම් ගත්තොත් ලොකු ගැඹුරකට යන්න පුළුවන් ලෝකෝත්තර දර්ශනයේ. දැන් රූපයෙන් එතර වෙන විදිහ බුදු ආදුරෝ පෙන්වලා දෙන්නේ. ප්‍රශ්න තියෙනවද ඒවයි? පොඩි විවේකයක් ගන්නවද? විනාඩි 5ක් 10ක්. ඒක ගැන හිතන්න. අපි මෙච්චර කල් අපට රූපයක් හම්බ වුණා නම් අපි හිතනවා රූපයක් හම්බ වුණේ කියලා. හරියට බල්ලා හිතනවා බල්ලෙක්ගේ රූපයක්මයි හම්බ වුණේ වතුරේ ඉන්න. එනවාට බුදුහාමුදුරුවෝ කියනවා ඕක ඇත්ත තත්ත්වය. රූපය කියලා කිව්වට ඕක රූපණයක්.
ඒක
බලන්න ඔය ළඟ තියෙන එකක් අල්ලන්න බලන්න පැදුර.
ඔව්
නිකන් ඇත්තටම අල්ලන්න. මොනවද අහුවෙන්නේ? ද්‍රව්‍යයක් අහුවෙන්නේ. ද්‍රව්‍යයක් අහුනේ නිකන් දැනීමක්ද? දැනේ. මොනවද දැනුණා නේද? කාය ආයතන අහුවෙන්නේ දැනීමක් විතරයි. ඊට වඩා දෙයක් එයාට දෙන්න බෑ.
ආයතන පිළිසඳගෙන
කිව්වොත් වෙන වෙනම හිතන්න. එහෙනම් පරීක්ෂණය කරන්න ඕන. දැන් මම මේ පුටුව ඇල්ලුවොත් හරි. දැන් ඊට කලින් මේක ගැන අත්දැකීමක් නැත්තම් දැන් දැනෙන්නේ මොනවද? තද ගතියක් හරි ඈ සීතල ප්‍රශ්නය වගේ දෙයක් දැනේ. පුටුවක් කියන එකක් අල්ලන්න බෑ. දැනීම ගැන හිතනකොට මොනවා හරි හදාගන්න පුළුවන් නේද? අතේ පුටුව ගැටුණා කියලා කයද කියන්නේ හිතද? හිත. කාය ඇතනෙ දෙන්නේ දැනීම විතරයි. දැනීම කියන එකේ පුටුවක්වත් නැහැ, අතකුත් නැහැ.
දැනීමක්
විතරයි. ඒකට අර රූප ටික හදලා දෙන්නේ හිත. ඉතින් හිතෙන් හදපු රූපෙ එළිය තියෙන්න පුළුවන්. අපිට ඕන දේ හිතන්න පුළුවන් නේද? හිතෙන් හිතන ඒවා එළිය තියෙන ඒවා නෙවෙයි, මනසේ හදන ඒවා. ඒ මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒ බව නදන්න කමට අපි රූපයක් බාර ගන්න, උපාදාන කර රූපේ බැස ගන්න. මේ නදන්න කම මතට රූපයක් පිළිගන්න. අවිද්‍යාවෙන් සකස් වුණා කියන්නේ ඒකයි. රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් මුලාවෙන්මයි රූපයක් බාර ගන්න තියෙන්නේ. ඒ අර වතුරේ බල්ලගේ උපමාව තේරුම් ගන්න කිව්වේ ඒකයි. බල්ලට ස්ථිරව හිතෙනවා බල්ලෙක් ඉන්න හින්දායි ඔහොම පේන්නේ. එයාගේ මානසිකත්වෙට. කවුරු නෑ කිව්වත් එයා පිළිගන්නේ නෑ. ඒ වගේ තමයි මේ රූපේ උපාදානය කළාට පස්සේ වෙන කවුරු ඕක ඇත්ත පෙන්වුවත් ඒක පිළිගන්නේ නැහැ. දෘෂ්ටියමයි ගන්න. ඒ බාරගත්තු එකමයි ගන්න. ඒක දෘෂ්ටියක් නේ නේද?
දෘෂ්ටියක්.
අපටත් ඕක තමයි එළව
තියෙන්නේ.
අපි මේ රූපයක් තියනවා කියලා බාරක් ගත්තට බුදු කෙනෙක් තමයි පෙන්නන්නේ නැහැ ওই රූපණය. හරි. ඒක තේරුම් ගන්න මේ ආයතන පැත්තෙන් හොඳට මේක බලන්න. ඔව්. ඒකට ධර්ම ඇහුණ දේ තේරුම් ගන්න තමන්ගේ උත්සාහයක් එන්න ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය. පැහැදිලිද? මේ ඇහෙන්නේ, ඒ කියන්නේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ අපි නොදන්න එකක්. අපි දන්න දෙයක් නෙවෙයි. එහෙනම් ඔබ නොතේරුණා කියලා බය වෙන්න එපා. ඔබ තේරුවොත් තමයි බුදු වෙයි. දන්නවා කියලා ගන්න එපා. අපි නොදන්න දෙයක්. ඒක දකින්න අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. හැබැයි මේක උගව කරගන්න පුළුවන්. ඒ ප්‍රඥාව වැඩෙන විදිහේ වැඩ පිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තමයි බුදුහාඳුරු පෙන්නවා. ආයතන වශයෙන් බලන්න. ඔක දැනගත්තේ කොහොමද කියලා ආයතන විදිහට බලන්න. කියන්නේ මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? අපි මේ අත පුටුවේ ගැටිලා කියලා දැනගන්නේ මොන ආයතන වලින්ද? කාය ආයතනයයි
මන
ආයතනයයි. ඒතර කාය ආයතනෙන් මොනවද දෙන්නේ?
දැනීමක්
විතරයි. ඒකේ අතක් පුටුවක් නැහැ. නේද? ඒතර දැනීම ගැන කල්පනා කරනකොට ඔන්න අපි පරණ අත්දැකීම් ටික මතක් කරනවා.
කයිරුත්
හදන්න පුළුවන්. ඒතර ඒවයි තමයි කයයි පුටුවයි ඔක්කොම සකස් කරන්නේ.
හිතන්න ගිහිල්ලා.
ඒකට කයයි පුටුවයි මේ හිතෙන් සකස් කරපුවානේ. හිතෙන් සකස් කරපුවා දැන් මගේ හිතේ යද්දි ඔයගොල්ලන්ට පේනවද?
නැහැ.
නේද? ඒ හිතෙන් සකස් කරපු එක අල්ලන්න පුළුවන්ද? බෑ. අදන හයට මොකද? දැන් බල්ලා වතුරට එබිලා බල්ලෙක්ව සකස් වෙලා තියෙන හිතේනේ. උගේ මෝඩකමටනේ වතුරේ ඉන්නවා කියලා හිතන.
ඒක ඇත්තටම මේ මොහොතේ හිතන්නේ
පච්චප්පන්නද නැත්නම්. ඒක අපි භාවිතා කරන්න ඕන. ඒක දැන් තේරුණා නම් ඒක නිතර Tamanta දදා පෙන්වන්න ඕන. මොනවා හරි දැනගත්තු ගම මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ කියලා හොඳට වෙන් කරලා පෙන්වන්න ඕන. හරි? එහෙම සිහි කරනකොට ඔය නුවණ පිහිටන්න ගන්නවා. නැත්නම් අපි ඉන්නේ අර දෘෂ්ටියේම.
මෝඩකම
තේරෙනවා කියන්නේ ඔන්න දුක දකින්න. මොන මෝඩකමටද? අර බල්ලෙක්ගේ මානසිකත්වයට ගිහින්නේ අපි රූපයක් බාරා. නේද? වතුරේ බල්ලෙක් පැනෙවුවා වගේ අපිත් මේ ශරීරයක් පනෝලානේ. අනිත් අයගේ ශරීර පනෝලානේ.
බාහිර ලෝකේ පනෝලානේ.
ඔව්. බාහිර ලෝකේ, අභ්‍යන්තර ලෝකේ දෙකම පනෝගත්තු එක. එතකොට නුවණක් එනවා අත්තිකායෝතිවා. කයක් ඇත කියන්නේ ඇත. කයක් ඇත අත්තිකායෝතිවා 50 කයක් ඇත කියලා පනෝගෙන කියන නුවණක් එනවා සිහියක් එනවා සතිපත්චුපට්ඨිතා හෝති සිහිය පිහිටලා හිටිනවා අත්තිකායෝතිවා 50 සතිපත්චුපට්ඨිතා හෝති මොකටද මේක කරන්න කියන්නේ යාවදේව ඥානමත්තය අනාගතේ ඥානයක් පිනිත දැන් ඥානෙ නැහැ වෘතු කරටකොට අනාගතේ ඥානයක් පහළ වෙයි හරියට බැලුවොත් අත්තිකායේ සියව 50 සතිපත්චුපට්ඨිතා හෝ සියාවදේව ඥානමත්තාය පතිත්සති මත්තාය සිය පීඨලා හිටි අනිස්සිතෝච විහෙරතිවි දැන් නිස්සිත කියන එකේ විරුද්ධ පදේ අනිස්සිත නිස්සිත කියන්නේ නිෂ්්‍රය අසුරු කරනවා හරි දැන් අපි රූපයක් අසුරු කරනවා කායනුපස්සනාව වඩන්න කලින් එනිසා තමයි අපිට කයක් තියෙන්නේ මේ වාඩි වෙලා ඉන්න කයක් තියෙනවා බල්ලට නම් වතුරේ ඉන්න බල්ලෙක්ගේ කයක් තියෙනවා ඒ කායනුපස්සනාව වඩන්න කලින් අවබෝධෙන්න කලින් දැන් මේක හටගත්තු හැටි සමුදේ ධම්මානුපස්සී වුණොත් ඇත්ත ඇති හැටියට සමුදේ දැක්කොත් ඔය හටගත්තේ කොහොමද කියලා දැක්කොත් දැන් පේනවා බොරුවක් කියලා නේද මෝඩකමට පණවගත්තු එකක් පණවගත්තු කයක් නේ ඔය ඇත කියලා අරන් තියෙන්නේ කියලා ඔන්න නුවණක් එනවා අත්තිකායෝතියා 50 සතිපච්චුපට්ඨිතා හොති අන දැන් ඕක අනාගතේ ඥානයක් පිණිසයි මෙහෙම මේ කරන්න කියලා තියෙනවා යාවදේ ඥානමත්තාය පතිස්සති නත්තාය අනිස්සිතෝච විහෙරති වෙනවා දැන් අසුරේ බල්ලෙක් කියලා දැක්කොත් ඔක ආය අසුරු කරනවද නෑ මෝඩකමට හදපු එකක් කියලා දැක්කොත් අසුරු වෙන්නේ අනිස්සිත වෙනවා ඕක දකින්න කලින් අසුරු කරනවා නිස්සිත ඒක වැඩුවොත්
අනිශ්චිත
වෙනවා. ඔව්. ප්‍රාධානය නෙමෙයි රූපේ උපදින. රූපේ නිරෝධ ධර්මයක් කියලා අවබෝධ වෙනවා. ඉපදිලා නැති දෙයක් මේ මෝඩකම මත උපද්දලා තියෙනවා. නිරෝධ ධර්මය. අපි දන්න රූප ඔක්කොම නිරෝධ ධර්මනේ. සබ්බන්තං
නිරෝධකම්ම.
නිරෝධ ධර්ම. සබ්බන්තං කියන්නේ මොකක්ද?
සියල්ල.
ඒකට සියලු රූප නිරෝධ ධර්ම නිමෝඩකම මතනේ මේ හදලා තියෙන්නේ.
ධම්මචක්කය.
ඒ නුවණ ආවොත් එහෙම. සියලු රූප නිරෝධ ධර්ම කියලා නුවණක් ආවොත්. නිරෝධ ධර්ම කියන්නේ රද වතුරේ ඉන්න බල්ලෝ වගේ හටගෙන නැහැ. ඔය නුවණ ආවොත් එහෙම ලේසි නැහැ. සෝවන්නේ. යංකෙන්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං අර සියල්ලට නුවණ આવත් අපිට මේ එකක් ගැනවත් හිතාගන්න බැරි නේද? ඒකක් ගැන හරියට තේරුම් ගත්තොත් ඔක්කොම තේරුම් ගන්නවා. බැරි වැඩක් නෙමෙයි ඈ. මේ කයත් අර බල්ලවත් මෝඩකමට වසුරේ හදපු බල්ලෙක් වගේ කියන නුවණ આવුවා. ඒ කියන්නේ Nirodha ධර්මයන් මෝඩකමමද උපද්ද? එහෙනම් මේ කය කිවි Nirodha ධර්මයක් මොඩකම මත හදාගෙන රූපයක් හදාගෙන. ඒකයි. රූපණේකටයි රූපය කියලා විවහාර කරලා තියෙන්නේ කියලා ඔන්න දකින්න ගන්න. රූපතීති කෝබික්කවේ තස්මා රූපාන්ති උච්චති. රූපණේකටයි මේ මෙච්චර කල් රූපයක් කියලා විවහාර කරලා තියෙන්නේ. ලෝකයාට රූපේ උනේ රූපණේකට. ඇත්ත ඇති ඇති. රුප්පණය මේ මේක තියෙන්නේ මේ කජ්ජනීය සූත්‍රයක හොඳට බලන්න ඕන සූත්‍රයක් ඈ දැන් ඔන්නෝක තේරුම් ගත්තොත් මේ රූප උපාදානයේ දුකයි කිව්වේ ඇයි කියලා නිකම්ම වැටහිලා ඉවරයි රූපයක් බාර ගැනීමම දුකයි මොකද රූපයක් ඉපදිලා නැහැ රූපයක් වගේ පෙන්නුම් කරලා විතරයි පැහැදිලිද පොඩ්ඩක් දැන් වාඩිලා එහෙනම් ඉඳලා අමාරු වෙති පොඩ්ඩක් නැගිටින්න අපි විනාඩි 5-10ක් පොඩි විවේකයක් ගන්න නේද